SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස
අපි මාසකින් අනතුරු එහෙමනම් නැවතත් සම්බන්ධ වෙනවා සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයේ සමගින්. විශේෂාංගයේ ආරම්භයේදී මම ඔබට මතක් කරනවා ගිය වර අපි ප්‍රස්තුත කරගත් ග්‍රන්ථය සුපුරුදු ලෙසින් අපි ළමා නවකතාවක් පිළිබඳව තමයි ගිය වර ප්‍රස්තුත කරගත්තේ. ටිකිරි හඳයා ළමා නවකතාව විනිතා විජේරත්න මහත්මිය විසින් රචිත. ඒ සම්බන්ධව අපි විශාල සංවාදයක් ගොඩනැගුවා. ඔබ පොත කියවන්නට තත් කියලා අපි විශ්වාස කරන අපේ සංවාදයේ හරහා ගොඩනැගුණු කරුණුත් එකතු කරගෙන අපි තවත් විශේෂිත අවස්ථාවකට මෙවර පියනගන්නට සූදානම්. තවත් කවි පොතක් අතතිව තමයි අද දවසේදී අපි සිටින්නේ. මැදිරියේ දෙදෙනෙක් සිටිනවා. ඔබේ සුපුරුදු හිතවත් ජගත් ජේද්‍රසිංහ මහතා සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා. ලේඛක ජගත් ජේද්‍රසිංහ මහතා සූදානමින් සිටිනේ අද අපි ප්‍රස්තුත කරගන්නා වූ මේ කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව අපූරු නිර්වචනයක් ඔබ හමුවේ තබන්නට. කවියක් ඉන්නවා අපිත් එක්ක. කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා නිරාශ ගුණසේකර, ඔහුත් ඔහුගේ නවතම කාව්‍ය ග්‍රන්ථයත් අතතිව සූදානමින් සිටිනවා ඔහුගේ අලුත්ම නිර්මාණ පිළිබඳව කතා බහ කරන්න. නිරාශ ගුණසේකර, ජගත් ජේද්‍රසිංහ, ඔබ දෙදෙනාටම ආයුබෝවන්. මෙවර අපි ප්‍රස්තුත කරගන්නේ මැරිලින් මොන්රෝ නුඹ සහ මම කියන නිරාශ ගුණසේකර විසින් රචිත නවතම කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව. ඔබට මතක ඇති මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට ඔබ දිගින් දිගටම සම්බන්ධ වුණු කෙනෙකු නම් අපි ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ දෙකක් පිළිබඳව මීට කලින් කතා බහට ලක් කළා. එකක් නායට දුන් සඳේලිය, වසර 2010 දී ඔහු අතින් රචිත කාව්‍ය ග්‍රන්ථය. ඊට පස්සේ අපි පසුගිය වසරේදී කතා බහ කළ සුදු කතක් සහ මදවිතක් කියන කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව. දැන් මෙවර මැරිලින් මොන්රෝ නුඹ සහ මම කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව. නිරාශ, මං මුලින්ම ඔබෙන් අහන්නම්. දැන් වසරක් යන්නටත් කලින් තවත් කාව්‍ය ග්‍රන්ථයක් ගැන කවි හිත දරා ගන්න බැරි වුණාද?
ඇත්තටම ඔව්, අර වරින් වර ලියවෙච්ච නිර්මාණ කිහිපයක එකතුවක් තිබුණා. ඉතින් අර පොත් දෙක අතර කාලයට වඩා ඉතින් මම නිර්මාණ පිළිබඳ තෘප්තිමත් වෙච්ච නිසාත්, මම සැහැමකට පත් වෙච්ච නිසා පොත කරන්න මම තීරණය කරා.
ඔව්, අපි දැන් මේ විශේෂාංගයට ඔස්ට්‍රේලියාවේ සිටින අපේ නිර්මාපකයන් පිළිබඳව අවධානය යොමු කරන හන්දා, උනට ප්‍රමුඛත්වයක් ලබා දෙන හන්දා ජගත් මන් දැනගන්නට කැමති. දැන් නිරාශගේ අපි කවි පොත් පිළිබඳව තමයි දිගින් දිගටම කතා බහ කළේ. තවත් කිහිප දෙනෙකුගේ කාව්‍ය ග්‍රන්ථ පිළිබඳව කතා බහ කළා. ඔස්ට්‍රේලියාවෙන් බිහි වුණු, ඔස්ට්‍රේලියාවේ සිට නිර්මාණයකරණය ආරම්භ කරපු, එසේත් නොමෙතනම් ඔස්ට්‍රේලියාවේ සිට නැවතවතාවක් ශ්‍රී ලංකාවේ හැකියාවන් ඔප්නංවා ගත්ත ලේඛකයන් පිළිබඳව කතා බහ කරද්දී මේ කවිය මොන අතකටද යමින් තියෙන්නේ, විශේෂයෙන්ම නිරාශගේ මේ අලුත් නිර්මාණත් සලකලා බැලුවොතින්?
ඇත්තටම දිල්රුක්ෂි හොඳ තැනකට ආවා මං හිතන්නේ. කවිය විතරක් නෙමෙයි දිල්රුක්ෂි, ඔස්ට්‍රේලියාවේ සිට නිර්මාණ කරන නිර්මාණකරුවන් දිහා බලනකොට මේ නිර්මාණකරුවන් ඉතා ඉහළ තැනක ඉන්නවා කියන එක අපිට පැහැදිලිවම පේනවා. අපි මෙහෙම කියන්නේ නිකන් නෙමෙයි, ඔවුන්ගේ නිර්මාණ ශ්‍රී ලංකාවේ සිට නිර්මාණ කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණ හා සසඳා බලද්දී අපිට ඒක පැහැදිලිවම පේනවා. මොකද මේ නිර්මාණකරුවන් තමන් ඔහේ නිර්මාණ කරනවා නෙමෙයි, ඔවුන් ඒ පිළිබඳව දැනුමක් ඇතුව, ඒ පිළිබඳව අවබෝධයක් ඇතුව කරන නිර්මාණ කියන එක අපිට පැහැදිලිවම පේනවා. ඒ අතින් කල්පනා කරනකොට නිරාශ ගුණසේකර කියන මේ තරුණ කවිය ඉන්නේ ඉතා ඉහළ තැනක කියලා අපිට පැහැදිලිවම කියන්නට පුළුවන් දිල්රුක්ෂි.
ඔව්, දැන් අර මම මතු කරපු කාරණේ පිළිබඳව මම නැවත වතාවක් අහන්න කැමතියි ජගත්. මොකද කවියට හැම කෙනෙක්ම නැඹුරු වෙන්නේ නැහැ. ඒකත් සුවිශේෂීත්වයක් නිර්මාපකයෙක් සතුව තියෙන. දැන් එතකොට අලුත් පරපුරේ ඉන්න අයත් කවි ලියනවා. අපේ පැරණි කවියට පෙම්බෙදී අයත් නැවත නැවතත් නිර්මාණ කරනවා. මෙහෙන් බිහිවන කවිවල ඔබ දකින්නද සුවිශේෂීත්වයක්?
මෙහෙම කාරණයක් තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කෙරෙන කවි බලපුවාම අපට වර්ග කීපයකට බෙදා ගන්නට පුළුවන්. එක්තරා කොටසක් ඉන්නවා දිල්රුක්ෂි, කවියක් ලියන්නට ඕනිකම තියෙනවා උන්ට. කවියක් ලියන්නට ඕනිකම තිබ්බට ඒ පිළිබඳ හැදෑරීමක් කළ නැහැ, ඒ පිළිබඳ අභ්‍යාස කළ නැහැ, ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන නැහැ. අද කවිය තියෙන්නේ කොතනද කියන එක ඒ අයට අවබෝධයක් නැහැ. එහෙම කවි ලියන පිරිසක් ඉන්නවා. ඔවුන් අතින් ලියවෙන කවි අපි දකිනවා, අපිට කියවන්නට ලැබෙනවා නිතර. තව කොටසක් ඉන්නවා කවිය පිළිබඳ හැදෑරීමක් කරපු අය, කවිය පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙන අය. ඉතින් එහෙම පිරිසක් අතින් ලියවෙන කවිත් අපට කියවන්නට ලැබෙනවා. ඒතර මේ කොටස් දෙක අතර විශාල වෙනසක් අපට පැහැදිලිවම දකින්නට ලැබෙනවා. නමුත් මා කැමතිනේ අර මුල කොටස අධෛර්යයටපත් කරන්නට. මා කැමති ඕනොත් අර අවබෝධයක් ඇතුව කවි ලියන අය ඉන්න තැනටම එන්න උත්සාහ කරනවා නම් ඒක තමයි මට දකින්න ඕනේ දේ.
හොඳයි, අපි හැමනම් නිරාශගේ මැරිලින් මොන්රෝ නුඹ සහ මම කාව්‍ය ග්‍රන්ථයේ වෙත යමු. ජගත් දකින්න සුවිශේෂීත්වය මොකක්ද මේ කවිවල?
නිරාශ මැරිලින් මොන නිරාශගේ මුල කෘතිය අපි පසුගිය වතාවේ කතා කළ කෘතිය සුදු කතක් හා මධුවිතයක් කෘතිය හසසඳන කොට නිරාශගේ අලුත් කෘතිය මැරිලින් මොන්රෝ නුඹ හා මම කියන කෘතිය තුළ නිරාශ වෙනස් දැක්මක් දැකලා තියෙනවා කියලායි අපිට හිතෙන්නේ. නිරාශ මේ කෘතිය තුළ සමාජය දිහා සුපුරුදු ලෙස ඔහුගේ කවි බැල්ම කවි සිත යොමු කර තිබෙනවා. මේ සමාජයේ බොහෝ දේ ඔහු විඳිනවා. ඔහු නිහඬ විඳින්නෙක්. පැහැදිලිවම ඔහු මිනිස් සම්බන්ධතා පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව නිරීක්ෂණය කරගෙන ඉන්න කවියෙක්. ඒ නිරීක්ෂණ තුළින් ලබාගත් අත්දැකීම් තමයි නිරාශගේ මේ අලුත් කවි පොතට පාදක වෙලා තියෙන්නේ. මම කැමති පළමුවෙන්ම දිල්රුක්ෂ එක කවියක් ඉදිරිපත් කරන්නට. මේ ඔහුගේ කවිපතේ එන පළවෙනි කවිය සඳක් හා නැවක් කියන කවිය. සඳ නැගී කුඹ ගහ මුදුනට ලුණු හුළඟ අතරින් මිදුන දිවා කෑ කොස්සන් සියල්ලම නිවුණු කල ජැටිය යාබද දිය තලාවේ අතුරා ප්‍රතිබිම්බය සීරුවට අහනවා මගතට විස්තර හුදකලා එක් නැවකින් මහාදුර ඇදී ගොස් දියඹ සැඩරල කපාගෙන පුංචි හුස්මක් ගන්න නතර වූ වෙමි මෙතන කරකව කවා සුක්කානම රැගෙන ගියමුත් මා රිසිරිසි දේශ දේශාන්තරවල සේලරුන් පවා දැන් පිය බස් දෙපළුණු ඇති බිරින්දෑවරු සමග වැදී උන් උන් කුටිවලට බැඳ දමා තිබුණත් මා මලකඩ බොලාඩයෙහි දැනෙන නොදැනෙන ගානට නිදි නොනිදි මහ සමුදුර අද හමුණා වගේ බඳ පුරා දැවැටෙන කොට මෙහෙම සද්ද නොකරම ඇස් පියාගෙන රිදී සඳදිය යට පැද්දි පැද්දි ඉන්නමයි වැඩිපුර කැමති මම. මේ කවිය ගත්තාම මේක సౌందర్యාත්මක වර්ණනාවක්. මේක කියවනකොට අපට මැවෙනවා මේ සියල්ල. නැවක් පැද්දි පැද්දි තිබෙනවා. මේ පැද්දි පැද්දි තිබෙන නැවේ සිතුවිල්ල කොහොම වේද කියන එක નિરાශයට හිතෙන්නේ මෙහෙමයි. සද්ද නොකරම ඇස් පියාගෙන සඳදිය යට පැද්දි පැද්දි ඉන්නමයි වැඩිපුරම කැමති මම කියලා නැව කියනවා. මේක තමයි નિરાශගේ දැක්ම. નિરાශ සමාජය දෙස, මේ පරිසරය දෙස, ඒ සියල්ල දෙස નિરાශගේ නිරීක්ෂණය යොමු වෙනවා. ඒ නිරීක්ෂණ තමයි මම කලින් කිව්ව වගේ නිරාශගේ මේ අලුත් කවි පොතට පාදක වෙලා තින්නේ බොහෝ විට.
නිරාශ, දැන් ඔබේ මේ කාව්‍ය ග්‍රන්ථයේ තියෙනවා කවි 40ක්. එතකොට මේ කවි 40 ඔබ විවිධ ඉසව්වලට අරගෙන යනවා. සමහර වෙලාවට ඇත්තටම අපිට හිතෙනවා මේ එකම කාරණාවක් වටා මේවා ගොනු වෙලාද කියලා. නමුත් ඔබ කවි අවසන් කරනවා තවත් තැනකට පාඨකයාව අරන් ගිහිල්ලා. දැන් ඔබේ අභිලාෂයන්ුනේ මොකක්ද? දැන් හිතට ආව ගමන් ඒ හැඟීම් පළ කළාද? නැත්නම් හිතට ආව හැඟීම ඔබ නව්‍යකරණයට ලක් කළාද? මොකක්ද ඔබ කළේ?
ඇත්තටම දිල්රුක්ෂී, දැන් ගිය අවුරුද්දේ පොත බැලුවොත් මම ගිය අවුරුද්දේ පොත කරන්නේ අවුරුදු 3කට පස්සේ. දැන් මේ අවුරුද්දේ පොත කරන්නේ හරියට අවුරුදු එකහමාරකට විතර පස්සේ. ඒ වුණාට මම අවංකව දන්නවා මේ පොතට තමයි මගේ මානසික ශ්‍රමයත් කාලයත් වැඩිපුරම යොදලා මම වැඩිපුරම කාලයක් කවිත් එක්ක ගත කරපු පොත තමයි මේක. ඒ කියන්නේ මේකේ බොහෝ නිර්මාණ මට හිතෙන විදිහට මම ගොඩක් පිරිපහදු කරමින් ඒත් එක්කම ජීවත් වෙමින් ඔය අවසාන මට්ටමක් කරා අරන් ආපු කවි. එතකොට පොත පළවෙනි අවුරුද්දකින් කියන එකට වඩා මම දන්නවා මං ඒ වෙනුවෙන් කැප කළපු කාර්යය වැඩි කියලා. දැන් මේ මට දැනෙන විදිහට මේක කලින් පොතට වඩා වෙනස් වෙන්නේ මම බැලුව බැල්මට පේන දෙයට එහා යමක් මම කියන්න උත්සාහ ගන්නවා. ඒක කොච්චර සාර්ථක වෙනවද කියලා මම දන්නේ නැහැ. දැන් අර ජගත් අතන කිව්වා නැවයි සඳයි අතර තියෙන මේ సౌందర్య දෙයට මම සංවේදී වෙලා ලිව්වට දැන් මට සාමාන්‍ය විදිහට මම උතනින් නැව කියන්නේ ඇත්තට රූපකයක්. ඒක වෙන්න පුළුවන් කිසියම් පුද්ගල ආත්මයක් වෙන්න පුළුවන්. අපිට ගෙවන්න වෙන ජීවිතේ දෛනික ජීවන රටාවේ අපි ගිහිල්ලා දේශ දේශාන්තර මොනව කරත් අපි කැමති අන්තිමට හවසට ඇවිල්ලා කුටුම්බයට හෝ කාමරයට වැදලා අපේම පුංචි මොහොතක ඉන්න. ඒක තමයි අපිව ඇත්තටම අපේ సంతානය సంతෘප්ත කරන මොහොත. අනේ ඒක ගැන තමයි අර දිවා කාලයේ වියවුල් වලින් ඔක්කොම ඉඳලා තමන්ගේ අනේ ඒක තමයි මට මතු කරන්න ඕනුනේ මේ රූපකයක් ඇසුරෙන්. ඉතින් මම ඒ වගේ උත්සාහයන් දරලා තියෙනවා. ඉතින් කොහොමද කියන්න ටිකක් දන්නේ නැති එක රසිකයා තමයි කියන්න ඕන මට.
ඔව්, දැන් ඔබ හිතනවාද ඔබ මේ දේශපාලනයක් වතු කරලා තියෙනවා කියලා ඔබගේ මේ නිර්මාණ හරහා?
ඇත්තට මම හිතනවා ඕකේ සංගවිච්ච දේශපාලනයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි අර අද දවසේ ලියවෙන කවිවල සමහර අය හිතන් ඉන්නවා දේශපාලනය කියන්නේ අර පෝස්ටර් වල තියෙන වාක්‍ය වගේ දෙයක් කියලා.
පක්ෂ දේශපාලනය
කියලා. එහෙම දේශපාලනයක් නෑ මේකේ. දැන් මම හිතන විදියට මට කවියකින් කරන්න පුළුවන් දේශපාලනය තමයි ඒ කවිය කියවීම තුළ රසිකයාගේ මනසේ ඇතිවන සියුම් වෙනස්වීම අන්න ඒක තමයි දේශපාලන විදිහට මම දකින්නේ.
ජගත් දකින්නේ මොකද ඒ සම්බන්ධව?
ඇතර මේකට හොඳ උත්තරයක් දීලා තිනවා මම කියනට වඩා මංජුල වෙඩිවර්ධන නිරාශගේ පොතේ පසුපිටේ. ඔහු මෙහෙම කියනවා, නිරාශ දේශපාලනික වන්නේ දේශපාලනික දැන් නොලියන හින්දාමය. ඔහු ලියන්නේ තමන් තුළ වන විසංවාදයයි. එය සමාජ අර්බුදයක් බව පෙනෙන්නේ බැවිනි. මම හිතන්නේ මංජුල වෙඩිවර්ධනගේ ප්‍රකාශය තුළම තියෙනවා නිරාශගේ කවිය සැඟවිච්ච දේශපාලනය මොකක්ද කියන එක.
දැන් මේ මංජුලගේ අදහසින් ජගත්ට මොකද හිතෙන්නේ?
මට සමහර තැන්වලදී යම් කිසි සැකයක් මතු වුණා. නිරාශගේ කවිපත නැවත කියවීමේදී නිරාශ තමන්ගේ දැක්ම යම් තැනකදී නවතින වාද කියන තැන. මොකද සමාජයවල් ඔය කල්පනා කරනව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවට ලක් කිරීම එක්තරා සෞන්දර්යයෙන් ඔබට යන්නේ නැද්ද කියන තැන, සෞන්දර්ය ළඟදී කවිය නවතිනවාද කියන තැන පිළිබඳ සැකයක් මම හිතන්නේ මට ඇති වෙලා තිබුණා මේ කවි කියවනකොට. මට සමහරලාට හිතෙනවා නිරාශ සමාජයේ යත් මතුපිට තලයෙන් බැහැරව තියෙන නැත්නම් යටි තලයේ තියෙන දේවල් දිහා ඇස් යොමු කරන්නේ නැද්ද කියන කාරණයක් මට ඔස්සේ මතු වෙනවා. සමහරට ඒකට උත්තරයක් නිරාශ ළඟ තියෙන්නටත් පුළුවන්.
නිරාශ,
ඇත්තට මම මේ කලින් පොතේ ගත්තොත් ඇත්තට මගේ අර බහිර්වර්තී ගුණ වැඩි කියලා මම හිතන පොඩ්ඩක් සමාජයට විවෘත වෙන ගතිය වැඩි. නමුත් මම ඇත්තට මේ කවි පොතේ මම හිතාමතාම ගත්ත උත්සාහය තමයි පොඩ්ඩක් අන්තරාවර්ති වෙලා පොඩි දෙයක් තුලින් විවිධ දොර කවුළු ටිකක් ඇරලා දෙන්න රසිකයාට. මොකද ඒ තුලින් ඔහුගේ ඥානනය තියෙන දැනුම සහ දේවල් එක්ක ප්‍රඥාව එක්ක ඔහුට ඔහුගේම කවියක් ඒ තුලින් කියව ගන්න මම ඉඩ හදලා තියෙන. කියන්නේ කවිය මම හිතනවා පොඩ්ඩක් සංක්ෂිප්ත කරලා තියෙනවා කියලා මෙතන. මොකද බැලූ බැල්මට සමාජ සංසිද්ධීන් කෙලින්ම අරගෙන එන්නේ නැතුව.
මම හිතන්නේ ගිය සැරේ කවි පොතේදී ඔබට චෝදනාවක් ලැබුණා ඔබ අනවශ්‍ය ලෙස විස්තර කරන්නට යනවා කියලා. ඒ නිසාද ඔබ ඔය සංක්ෂිප්ත බවට මේ සැරේ යොමු වෙන්නේ?
නෑ, ඒක ඇත්ත. ඒක මමත් පිළිගන්නවා. මොකද ගියවර පොතේ සංස්කරණයට ලක්ුණේ නැහැ ගොඩක් කවි. අර මම ලියපු මුල් කවියම වගේ පළ වුණා ගොඩක්. ඒවයි දැන් අද කියවද්දි මමත් එකඟ නැහැ සමහර දේවල් වලට. වාග් බාහුල්‍ය වැඩි. ඉතින් මම නමුත් මේ කවිත් එක්ක මම ගොඩක් කල් ගැටිලා පිරිපහදු කරලා මම අර මේ ගානට අරගෙන ආවේ මේක. ඒක ඇත්ත.
එතකොට වාක්‍ය කිහිපයක් තුලින් අදහස් ප්‍රකාශනය පිළිබඳව අපි කතා බහ කරද්දී නිරාශ, දැන් ඔබ විවිධ කරුණු මේ කාව්‍ය ග්‍රන්ථයේ ප්‍රස්තුත කරගෙන තියෙනවා. දැන් යම් කිසි අදහසක් හිතට ආවට පස්සේ ඔබ දකින්නේ මොකක්ද? දැන් ඔබට ඒක වාක්‍ය 3-4කින් කියන්න පුළුවන්ද? වාක්‍ය 7-8කින් කියන්න පුළුවන්ද? මේක නිදහස් ආරේ ශෛලියකින් කියන්න පුළුවන්ද? ඒ තීරණය කොහොමද ඔබ ගන්නේ කවියෙක් විදිහට?
ඒක දිල්රුක්ෂේ හරීම අමුතු දෙයක්. ඒ කියන්නේ මෙහෙම, ඒක මම කලින් තීරණය කරලා තියෙන දෙයක් නෙවෙයි. මේ කවිය කොච්චර දිග වෙනවද, මොන වගේ ආකෘතියක්ද, සඳැස් විරිතක් ගන්නවද, එහෙම කියන්න බෑ. මුලින්ම කවියර එකපාට ඇවිලෙනකොටම අපිට ඒක විසින්ම ඉල්ලා සිටින ආකෘතියක්, ආඛ්‍යාන රටාවක්, භාෂාවක්, හැමදේම ඒක විසින්ම ඉල්ලා සිටින. ඒ විදිහට තමයි අපේ පළමු ලියවිල්ල ලියවෙන්නේ. ඉතින් පළමු ලියවිල්ල කියන එක ඒක මතුවෙන මොහොතේම ලියවෙන දේ ආයෙ ලියවෙන්නේ. ඉතින් ආයෙ වෙන්නේ චුට්ටක් වචන හිමෙහෙ කළා පොඩ්ඩක් තව චුට්ටක් උපමට්ටම් කිරීම පමණයි. ඉතින් ඒක කවිය විසින් ඉල්ලා සිටින ආකෘතිය ගන්නවා විනා කලින් අර්ථ දක්වපු දෙයක් අපිට කරන්න අමාරුයි.
ජගත්, මේ මං හිතන අපි පොඩි පැහැදිලි කිරීමක් ලබා දුන්නොත් හොඳයි. මේ නිරාශගේ මැරිලින් මොන්රෝ නුඹ සහ මම මෙවර කාව්‍ය ග්‍රන්ථයේ තියෙන ආකෘතිය, ඔහු යොදාගෙන තියෙන ශෛලීන් සහ ඔහුගේ භාෂා රටාවන් පිළිබඳව.
ඇත්තටම නිරාශ මේ පොත සියලුම කවි වගේ නිදහසාරයෙන් ලියලා තියෙන්නේ. මම දන්නවා නිරාශ හොඳට සඳස් කවි ලියන්න පුළුවන් කෙනෙක්. නිරාශ ඉතා පිළිබඳ ඉතා විශාල හැකියාවක් තියෙනවා. නමුත් ඔහු මේ පොතේ එක සඳස් කවියක්වත් ලියන්නේ නැහැ. මොකද මේ මාතෘකාව විසින් ඉල්ලා තිබෙන ආකෘතිය තමයි ඔහු ලබා දී තිබෙන්නේ. ඒ මාතෘකාව වලට ඔහු සාධාරණයක් ඉෂ්ට කරනවා විනා බලාත්කාරයෙන් සඳස් කවි ලියන්නට හෝ බලාත්කාරයෙන් නිසඳස් කවි ලියන්නට හෝ උත්සාහ කරන්නේ නැහැ.
දැන් මේ නිසඳස් සඳස් කියන ওই තැනට ආවහම මේ සඳස් කවියක් ලියනකොට අපේ හැඟීම් හිර කරගෙන සඳස් ආකෘතියේ තියෙන දේවල් වලට අනුගත වෙන්න උත්සාහ කරනවා වගේ දෙයක් වෙන්නේ නැද්ද?
මෙහෙමයි, සඳස් කවියක් ලියනකොට අපි යම් සීමා වලට යට වෙනවා තමයි. නමුත් දක්ෂ නිර්මාණකාරයෙක් නම් ඔහුට අවශ්‍ය කාරණේ ඔහුට සඳස් කවියක් තුලින් වුණත් කියන්නට පුළුවන් ඒ මාතෘකාව, ඒ ආකෘතිය ඉල්ලා සිටිනවා නම්.
නිරාශයට මොකද හිතෙන්නේ?
නෑ, ඇත්ත මම ඒකට එකඟ වෙනවා. මොකද මේ සඳැස්ද නිසඳැස්ද කියන එක කවිය විසින් ඉල්ලා සිටිය යුතුයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ කලින් පොතේ තිබුණු අර සෝන්ස්ටන් වීදියේ යුවතිය කියන එක මම එලිවැට පවා රකින්නවා. ඒ කියන්නේ මුල සහ අග පවා එලිවැට මම රැකලේ කවිය ලියන්නේ. මොකද කවිය විසින්ම මගේ හිතේ ගොඩනගන රිද්මය තමයි ඒක. එතකොට මට ඒකෙන් පැනලා ඒක නිදහස්ව ලියාගෙන නෙමෙයි මම යන්නේ. නමුත් මේ පොතේ එහෙම සන්දේශයක් රැකුණු විදියක් නෑ. මොකද මේ මාතෘකාව මට හිතට ඉල්ලා සිටිය විදියට තමයි ඒක ලියලා තියෙන්නේ. මේක එක කවියක් ඇති සිව්පද ආකෘතියට ලියපු රිසෙප්ෂනිස්ට් කියන කවිය.
රිසෙප්ෂනිස්ට් කියන කවිය ටිකක් වෙනස් ආකාරයක් තියෙනවා. ඒකේ වචන භාවිතයේ සහ මේ ඔබ කියන්නට උත්සාහ කළා තියෙන දේ. මේක 62 වෙනි පිටේ තියෙන්නේ මැරිලින් මොන්රෝ නුඹ සහ මම කාව්‍ය ග්‍රන්ථේ. නිරාශ කැමතිද පොඩ්ඩක් කවිය පැහැදිලි කරන්න? ජගත්,
මම කැමති පදයක් දෙයක් කියන්නට. මේ රිසෙප්ෂනිස්ට් කියන කවියේ අවසාන කවිය. ආයෙමත් අලුත් දවසක් කාට කාටත් ඇරඹෙයි. ඊයේ කියා දවසක් තිබුණද නොවුණු ගානයි. රිසෙප්ෂනිස්ට් කුස එන්න එන්නම ආරයි. හැමදෑම වගේ කළු සිහින ඇතුළතින් පෑරෙයි.
ලොකු කතාවක් ඒ කියලා තියෙන්නේ. කළු සිහින, මම කැමති කළු සිහිනේ පිළිබඳව ටිකක් කතා කරන්න.
ඒක ඉතින් ඇත්තට ඔතන තියෙන්නේ අපේ මේ අපි මේ වගේ රටක ජීවත් වෙනකොට ඉතින් අර මම අත්දකින දේ තමයි අපිට ඉතින් උරුමයෙන් අපිට හම්බෙච්ච පාට සහ අපි නිතර නිත්‍ය දෙවේලේ දකින පැහැයත් අතර තියෙන පොඩි මානසික ගැටුම තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඕක මම වැඩිදුරට මේ ඒක එක්ස්ප්ලේන් කරන්න යන්න අවශ්‍ය නැහැ. මේ කියවන කෙනාට ඒක තුලින් ගත හැකි.
දැන් එතකොට නිරාශ ඔබට හමු වෙනවා ඇති ඔබේ සහෘදයෙන්. එතකොට ඔබ මෙල්බන් වාසියෙක්. එතකොට මෙල්බන් ජන සමාජයේ මේ වගේ නිර්මාණකරණ යෙදනායවලුන්. එතකොට ඔබට මොකද හිතෙන්නේ මෙල්බන් සිංහල තාරුණ්‍ය පිළිබඳව සවුන්ගේ නිර්මාණකරණය පිළිබඳව?
ඇත්තටම දැන් කල්පනා කරා මම හිතනවා අපි අර ලංකාවේ ඉඳන් නිර්මාණය කරන කට්ටියත් එක්කත් කරට කර ඉන්න හැකියාව තියෙන නිර්මාණකරුවන් පිරිසක් අපිට ඉන්නවා කියලා. ඒ කියන්නේ නවකතාව, කවිය, ඒ දේවල් තුලින් වගේම අනිත් මාධ්‍යයන් තුලින්නුත් ඒ මට්ටමට ඉන්නවා. හොඳ අධ්‍යයනයක යෙදෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තටම සතුටුදායකයි. මොකද මේ වගේ පිටරටක ඉඳගෙන මේ වගේ සාහිත්‍ය සම්බන්ධ කටයුතු කරන්න මෙහෙම පිරිසක් ඉන්නේ ගැන.
දැන් එතකොට මේ ඔස්ට්‍රේලියාව තුල සිටින අයට සතතාභ්‍යාසය හරහා මේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන් මාර්ග තීරණ නම් ඔබට ඒ පිළිබඳව අපේ තරුණ පරපුරට කියන්න පුළුවන්?
සතතාභ්‍යාසය කියන්නේ ඉතින් තමන් ඇත්තටම නිරත වෙන කලා මාධ්‍ය පිළිබඳ හොඳ අවබෝධයකින් මොනවද අනිත් අය කරන නිර්මාණ. අපිට සාමාන්‍යයෙන් විචාර ලිපි එහෙම කියමු, අපි දන්නවනේ අද දවසේ හොඳයි කියලා සම්මත නිර්මාණ. අපිට පොඩ්ඩක් ඒව කියවලා ඒවත් එක්ක සංසන්දනාත්මකව තමන් ඉන්නේ කොතනද, ඒහා සම්බන්ධව තියෙන අනිත් පොත්පත් ඒව පොඩ්ඩක් කියවලා අවබෝධයක් ගත්තම තමන්ට තේරෙනවා තමන් ඉන්න තැන. එතකොට ඒකට අනුගත වෙන එක තමයි හොඳම වැඩේ කියලා මම හිතන්නේ.
අනිත් එක ජගත්, දැන් ඇතැම් පිරිස් පළ කරන මතයක් තමයි දැන් මොකක් හරි ලියන්න ඕනේ, අපි මොකක් හරි නිර්මාණකරණයක් යෙදෙන්න ඕනේ කියන උනන්දු. ඒක ඉතාම වැදගත්, විශේෂයෙන්ම විදේශ රටකට ඇවිල්ලා අපි ඉන්නේ. ඒකට අපේ භාෂාවෙන් අපි යම් කිසි දෙයක් කිරීම ඉතාම වැදගත්, අපේ ලේඛන කලාව වෙනුවෙන්. නමුත් ඒ හරවත් වීම තමයි මෙහිදී වඩාත් වැදගත් වෙන්නේ. බොහෝ දෙනෙක් තෝරගන්නේ මේ නිසදැස් පොඩි කවියක් දෙකකින්, කෙටි කවියකින් දෙකකින් මට කවි පොතක් කියලා මේ වැඩේ පටන් ගන්න පුළුවන් කියලා. ජගත්‍ර මොකද හිතන්නේ?
මම හිතන්නේ නිරාශකීව කාරණේ හරිම වැදගත් දිලෘක්ෂි. අපි හැම විටම නිර්මාණකරණයේදී අපි කොතනද ඉන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. අද ලියවෙන දේත් එක්ක අද කරන නිර්මාණත් එක්ක බලනකොට අපි කොතනද ඉන්නේ කියන එක. අද කවියක් ලියනකොට අද අපේ ගම නැත්නම් මගේ පාසල ඔය වගේ කවියක් ලියලා බේරෙන්න හම්බෙන්නේ නැද? අද කවිය කියන එක ඉතා ඉහළට ගිය තැනක තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ දිලෘක්ෂි පළවෙනි කාරණේ, මගේ ලියවිල්ල අද දවසේ ඇතිවන බිහිවන නිර්මාණ අතරේ කොතනද තියෙන්නේ කියන එක. එතකොට මම උත්සාහ කරන්නට ඕනේ එන්න එතන ඉන්න. ඒ එතෙන්ටෙන්ට කර දරන උත්සාහය නිකන් කරන්නට බෑ. ඒකට කියවන්නට ඕනේ, ඒකට නිර්මාණ හදාරන්නට ඕනේ, අද දවසේ බිහිවෙන නිර්මාණ ඇසුරු කරන්නට ඕනේ. ඒ කිසි දෙයක් ඇසුරු නොකර, ඒ කිසි දෙයක් හදාරන්නේ නැතුව එක පාරටම නිර්මාණකාරයෙකුට නිර්මාණයක් බිහි කළා මම හිතන්නේ සාර්ථක වෙන්නට පුළුවන් කියලා.
මම ඕකට එක දෙයක් එකතු කරන්නම් ජගත්. මට මතකයි මේ අපේ ප්‍රවීණ කිවිවර මේ මංජුල වෙඩිවර්ධන පුවත්පතකට කියලා තිබ්බ මම මගේ රසිකයන්ට පුනක්කු කවන්නේ කියලා. ඇත්තට මම ඒ කතාවත් එක්ක 100% එකඟයි. මොකද තමන් ලියන දෙයට තමන් වග කියන්න ඕනේ. කියන්නේ තමන් සූදානම් නැත්තම් තමන්ගේ පරිසාධනීය මට්ටමට ඇවිල්ලා නැත්තම් තමන් ලියන දේවල් පළ කරන්නේ නැතුව ඉන්න ඕන තමන් එතෙන්ට එනකම්. නිකන් රසිකයන්ට මේ පුන්නක්කු වගේ දේවල් ලියලා පොත් අච්චු ගහලා නිකන් දීලා වැඩක් නැහැ. මොකද අද අපි දකිනවා ඔය වගේ දේවල් අනන්තවත් එනවා. පොතේ අන්තර්ගතයට වෙච්ච මහන්සියට වඩා අපිට දැක ගන්න තියෙන්නේ පොත වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු වලට යොදන මහන්සිය තමයි. කියන්නේ එලි දැක්වීම්, ආයි ඒ පිළිබඳ කතිකාවක් තියෙනවා, පත්‍ර ලිපි දිනපතා පළ කරනවා. ඉතින් මොනව කරත් අන්තර්ගතය හංගන්න බෑනේ. ඕකේ දැන් ඒ කිසියම් මට්ටමකට ආපු කෙනෙක් කියවද්දී අන්තර්ගතයේ මොනවද තියෙන්නේ කියන ඉතාලම පැහැදිලි. ඕක හංගන්න බෑ පත්‍ර ආටිකල් වත් කිසි දෙයකින්. අතින් තමන් තේරුම් ගන්න ඕන තමන් ඉන්න තැන.
මෙහෙම දෙයක් නේ නිරාශව දැන් තියෙන්නේ. මේ පොත් කියන එක ගත්තත් මේ කවි පොත් නවකතාවත් මොන දේ ගත්තත් අද මේවා වෙනද බාණ්ඩ වෙලානේ දිල්රුක්ෂි මේවා විකුණන්න ඕනි. මේවා විකුණන්න නම් සමාජයේ ඉහළ තැනක් තියෙන කෙනෙක් ඉහළ නමක් තියෙන කෙනෙක් ඒකට දෙන්න ඕනි අනුමැතිය. මෙන්න මේක හොඳ පොතක් කියලා කිව්වොත් මිනිස්සු ගිල ගන්නවා. ඉතින් ඒක බාල පොතකට වුණත් සමාජයේ නමක් ගත්ත කෙනෙක් ලව්වා කියව ගන්නට පුළුවන් නම් මේක හොඳ පොතක් කියලා ඒක විකුණ ගන්නට පුළුවන්.
පාඨකයාගේ මානසිකත්වයේ කරා රැගෙන යාම තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ.
පොතේ අන්තර්ගතය කෙසේ වුණත්.
දැන් අපේ මේ සංවාදයේ එක්තරා අරමුණක් තමයි ඒක ඇත්තටම අලුත් රචකයන් හඳුන්වා දීම, ඒ වගේම නිර්මාණ කරන අයගේ විවිධ පරිචයන් පිළිබඳව ඔබ හමුවට පැමිණවීම. මේක ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයක සිටින අයවලුන්ට විවෘතයි. මෙවර අපි මෙල්බන් වාසී නිරාශ ගුණසේකරගේ ග්‍රන්ථය තමයි ප්‍රස්තුත කරගත්තේ. දැන් අවසාන වශයෙන් මම දැනගන්නට කැමති ජගත්, දැන් මේ සංවාදය අහගෙන ඉඳලා නිරාශගේ මැරලින් මොන්රෝ ඔබ සහ මම කාව්‍ය ග්‍රන්ථය යම්කිසි කෙනෙකුගේ අතට මේ වෙනකොට පත් වෙලා තියෙනවා නම් නැත්නම් අරගෙන කියවන්න කැමති නම් ඔවුන්ට මොන වගේ රසයක් මේ ග්‍රන්ථයෙන් ලැබෙවිද කියන ඉඟියක් ලැබලා දෙන්න?
මම හිතන්නේ රසවින්දනය කියන එක පුද්ගලික දෙයක්. එක එක අය රසවින්දින්නේ එක එක ආකාරයට. මම රසවින්දින විදිහ නෙමෙයි, තව කෙනෙක් රසවින්දින්නේ. රසවින්දනය අපි අධ්‍යයනය කරගත යුතු, අවබෝධ කරගත යුතු වෙනම කාරණයක්. හැබැයි දිල්රුක්ෂි, නිරාශගේ කවිපතේ එන කවි පිළිබඳ අවසාන අදහසක් ගන්නට මා කැමතියි. මෙන්න මේ කවිය ඔබට කියවන්නට. මරේ ద్వාරේ අසබඩ, මරේ ගඟ අසබඩ, රැයේ ඝන කළුව යට සුරාවෙන් නිවෙන ඇවිලෙන නුරා මතකයට පිටුපා අසාගෙන ගඟේ හැඬුමම බලාගෙන ඉමි දිගින් දිගටම උදෑසන එළඹෙන තුරුම. වසන්තය යන්න යනකොට ඔන්න ආයෙමත් පැඩල් බෝට් වාරය. සුදු ඝන රැවුලක් තිබුණ කපිතාන්වත් මැදි කරගෙන මතකද පින්තූර ගත්ත හැටි එදවස. හුමාලය පිඹ පිඹ ඇදෙන ඉඳහිට හූවක් කියන පැඩල් බෝට්ටු සවාරියක ඉහළම පර්යන්තයේ මල කෑයකඩ වැටළඟ යොමානෙත් දුර ඈත මරේ ගන්ද්වාරයට සොය සොයා වෙහෙසෙමි හඳුනන නාඳුනන ඒරුව. ඉවුර අතහැර යන පැඩල් බෝට්ටුවකට කොච්චර දුර ගියත් ආයෙමත් එන්න වෙනවා නේද පටන් ගත් තැනටම. පරණ මිනිසුන් බස්සවා ඉඩ දෙන්න අලුත්ම පිරිසකට.
එහෙමනම් පරණ මිනිසුන් බස්සවල නෙමෙයි, පරණ මිනිසුන් එක්කම අලුත් මිනිසුන් ඉදිරියට යන මේ කාලයේදී නිරාශ දරපු මේ උත්සාහයට අපි සමස්ත ශ්‍රී ලංකේ සමාජයේ විදිහට ප්‍රශංසා කළ යුතුයි. ඔබගේ උත්සාහය පිළිබඳව නිරාශ මේ ග්‍රන්ථය කොහොමද අපි හොයාගන්නේ කියවන්නේ?
මේ පොත ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාව ඇතුළත pothala.com කියන වෙබ්සයිට් එක හරහා. අපි එතකොට පොත් ගෙදරටම අපි ඒක එවනවා. ඊට අමතරව ඉතින් ලංකාව ඇතුළත නම් මේක ගන්න තියෙන්නේ සරසවි පොත් ශාලාවල ගන්න පුළුවන් මේක.
හොඳයි. එහෙමනම් කවිය පිළිබඳවත්, කවියේ නව්‍යකරණයට ලක්වන තැන් පිළිබඳවත් සංක්‍රමණික ප්‍රජාවක් විදිහට කවියට අපි මෙහි ඉඳන් සිදු කරන සාධාරණත්වය පිළිබඳවත් අපි අද නිරාශ ගුණසේකරගේ මැරලින් මොන්රෝ ඔබ සහ මම ග්‍රන්ථය කතා කරන අතරතුරේදී අවධානය යොමු කළා. අපි විශ්වාස කරනවා මේ ග්‍රන්ථය හොයාගෙන කියවා රසවින්දනට අපේ සාකච්ඡාව හරහා ඔබට රුකුලක් ලැබුණා කියලා. නිරාශ, ඔබගේ අනාගත සාහිත්‍ය නිර්මාණ කටයුතු පිළිබඳව අපි සුභාශිංසන පල් කරන ගමන් ඔබට සමුදෙනවා. ජගත්, ඔබටත් බොහොම ස්තුතියි. මෙවරත් මේ අපිට හරිම අපූර්ව නිර්වචනයක් ලබා දීම සම්බන්ධව, රසවින්දනාත්මක සටහනක් එකතු කිරීම සම්බන්ධව SBS සිංහල මැදිරියට පැමිණිලා.
බොහොම ස්තුතියි ලිෘෂි.
සාහිත්‍ය සම්භාෂණ. පොතපත දෙස හෙළන විමසුම් මැසේජ්.